දැන් සමහරු එක එක දවසේ එන අය ඉන්නවා ඉතින් මේ කතා කරන ඒවා තේරෙනවද දන්නේ දිගට එන අයට නම් අපි පිළිවෙලකට ටික ටික කතා කරගෙන යන්නේ තමන්ට මොනවා හරි පැහැදිලි නැත්නම් අහන්න ආයි ආයි විස්තර කරන්න ඇහෙනවද කියන ඒවා ඇහෙන්නේ නැත්නම් ළඟට එන්න මට හයියෙන් කතා කරන්න බෑ ආද ඉස්සරහට එන්න බොහොම අසනීප තත්ත්වෙන් ඉන්නේ ඉතින් මේ හැදිය හයියෙන් කතා කරන්න අමාරු මොනා හරි තියනවාද පැහැදිලි නැති තැන් ධර්ම මාර්ගයේ ලෝකෝත්තර දැක්ම ගැන තමයි අපි කතා කරන්නේ නේද බුදු දහම බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ මොනවද මේ ලෝකයට පෙන්නලා දුන්නේ එතකොට ලෝකෙන් එතෙර වෙ නැහැටි නැත්නම් ලෝකෙන් මිදෙ නැහැටි දුක සම්පූර්ණයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ කරන හැටි නේද දුක නැති කිරීමේ මාර්ගය ඉතින් දුක නැති කරන්න දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධ වෙන්නත් ඕන අපි සාමාන්‍යයෙන් හිතන දුක් විතරක් නෙවෙයි අපේ නුවණට එකපාරට පේන්නේ නැති මට්ටමේ දුක් තියෙනවා ඒවා බුදු කෙනෙක් සර්වඥතා ඥානින් දැකලා පහදලා දීලා තියෙනවා නේද? ඉතින් එහෙම පෙන්නපු එක තැනක් තමයි අර පංච උපාදානස්කන්ධයේ දුකයි කිව්වා නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් ඒක සාමාන්‍ය කෙනෙකුට එකපාරට පේන එකක් නෙවෙයි. අපි නිකන් කතාවට කිව්වට පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා අපි නුවණින් විමසලා බලන්න ඕන මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ ඒක ඇත්තටම දුකද දුක කියලා අපට අවබෝධයක් තියෙනවා නේද දහම දකින්න නම් දුක වෙන්නේ කොහොමද ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද මොනවාද පංච උපාදානස්කන්ධය කියන්නේ රූප රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔය ටික දන්නවනේ නේද වචන ටික දන්න එකත් ලොකු දෙයක් නේද ඉස්සෙල්ලා වචන ටික දැනගන්න ඕනේ ඊළඟට ඒවයි තේරුම් මොනවද කියලා හොයන්න ඕනේ ඈ කටපාඩමේ තිබුණාට බෑ. දැන් ඒවයින් අදහස් කරන්නේ මොනවද කියලා දැනෙන්න ඕන තමයි. රූප කියන්නේ මොනවද? ඇහැට පේන සියලුම දේවල් මේ වටපිටාවේ තියෙන්නේ. ඔව්. ලෝකෙට අයිති හැමදේම රූප. තව විදිහට කිව්වොත් රූප වල එකතුවකට තමයි අපි කියන්නේ ලෝකය. නේද? ලෝකේ කිව්වහම ඉතින් මේ දේශපුටු, ගස්ගල්, චෛත්‍ය, විහාරමලු, බුදුදේවල්, බල්ලෝ බලල්ලු, ඈ මිනිස්සු, සත්තු, කුරුල්ලෝ, මදුරුවෝ සේරම ආйти. නේද? ඈ දේශපුටු, පැදුරු, මරවා මේවා සේරම ලෝකෙට ආйти. රූප වලට අයිති වෙනවා නේද රූප එක එක විදිහට බෙදන්න පුළුවන් දැන් රූපයක් තියනවා කියලා දැනගන්නේ කොහොමද ඇහැට පෙනිලා අපි දැනගන්නවා නේද කනට ඇහෙන ශබ්ද වලින් දැනගන්නවා ගඳ සුවඳෙන් දැනගන්නවා දිවෙන් දැනගන්නවා රස කයෙන් ස්පර්ශ නිසා දැනගන්න. මනසින් හිතලා දැනගන්න. ඔయిత අමතරව දැනගන්න විදිහක් තියෙනවද? නැහැ. මොකද විඥාණයක් පහළ වෙන්නේ ඔය හයෙන් විතරයි. විඥාණයට තමයි කියන්නේ මේ දැනගන්න ගතිය. මොනවා හරි දැනගත්තා නම් විඥාණය. ඒක පැහැදිලි නේද? මොනවා හරි දැනගත්තා කියන්නේ විඥාණය. ඒක රූප ගැන දැනගෙන තියෙන්නේ විඥාණය. ඒකට අපි දැනට දන්නේ අපේ විඥාන වලට අහුවෙන රූප ගැන විතරයි. සමහර විට අහලා තියෙන්න පුළුවන් ඒක ඒවා සැකයක් තියෙන්නේ. දැන් ආයතන වලට අහුවෙන්නේ නැත්තම් දැන් මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කිව්වොත් එකක් සැකයි නේ. ඒක අපි බාර ගන්න නෑ එකපාරට. නේද? දැන් මෙතන කණුවක් තියෙනවා කිව්වොත් සැකයිද? නෑ. ඒක ගැලින්ම බාර ගන්න. ඒක තමයි ඇත්ත. ඈ? අතන චෛත්‍යයක් තියෙනවා කිව්වොත් ඈ? යව් ලෝකේ මට්ටමට අපි සාමාන්‍යයෙන් තියනවා කියලා තමයි අපි බාර ගන්න පුරුදු වෙලා තියෙන්නේ නේද? එහෙන් පේන දේවල් තියෙනවා. දැන් අපි නුවණින් හෙව්වා දැන් එහෙන් පේන හැමදේම තියනවාද? තියෙන නිසාමද පේන්නේ? එහෙම නොවන අවස්ථා තියෙනවා නේද? මිරිඟුව පේනකොට. දැන් වතුර තියෙන හින්දාම නෙමෙයිනේ වතුර වගේ පේන්නේ මිරිඟුව කියන්නේ. නේද? ඒකට පේන දේ තියෙන්නම අවශ්‍ය නැහැ. එහෙන් පෙන්නුම් කරපු පළියට බාහිරේ එහෙම පවතිනම අවශ්‍ය නැහැ සමහර වෙලාවල. නේද? අනිත් උදාහරණයක් ගත්තේ අර වතුරට එබෙන බල්ලා. නේද? ඌට හිතනවා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. හැබැයි අපි දන්නවා ඒක එහෙම බල්ලෙක් නැහැ. නේද? මේ ගොඩ ඉන්න බල්ලා රැවටිලා. මුලාවෙන් උගේ හිතෙන් හදාගත්තු බල්ලෙක්. ඌ එක්ක තමයි තරහ වෙලා බුරන්නේ. වතුරට එපිලා බුරන්නේ. හැබැයි ඌ විශ්වාස කරනවා බල්ලෙක් ඉන්නවා. දැන් අපි මේ ඔය මොනවා හරි තියනවා කියලා දැනගන්නකොට දැන් පොඩකට කලින් බිස්කට් එහෙම කෑවනේ නේද? දැන් බිස්කට් තියනවා කියලා ඉස්සෙල්ලාම දැනගත්තේ කොහොමද? එහෙන් දැක්කා. මේ පූසා දැනගත්තේ කොහොමද බිස්කට් තියනවා කියලා? ඌ ආව නැද්ද දුවගේ? සද්දෙත් තියනවා නේ. අර පැකට් එක හෙල්ලෙනකොට මේක හෙල්ලුවොත් මෙතෙන්ට එයි. ඈ? අන්නේ කවුරු? සද්දෙයි සුවඳ වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඌට පේන්නේ. අපි නම් ඉස්සෙල්ලා දැකලා වෙන්න පුළුවන් තමයි. මොනවා හරි තියනවා කියලා දැනගන්න. දැන් එළියේ අපි ගමු පපඩමක් තියනවා කියලා. ඈ? ඉතින් ගහන්නේ කෑම එකේ. ඈ? කොහොමද මුලින්ම දැනගන්නේ? පේනවා. එතකොට එනවා නේද පපඩමක අදහස? දකින්නකොට. ඒ අදහසේ තියෙන්නේ වර්ණ සටහනක් පෙන්නනවා කියලා විතරද පපඩමක් තියනවා කියලා? ඇහැට අරමුණු වෙන්නේ නැන වර්ණ සටහන අපි හිතන්නේ පපඩමක් එළියේ තියෙනවා. නේද? යන්න මුලින්ම පපඩම රස විඳින වෙලාව. එහෙන් දැකලා. ඈ ඊළඟට ඕන්න අතින් පොඩ්ඩක් පොඩි කරලා සද්දෙත් බලනවා. පොංගලද කියලා. නේද? හොඳයිද? නේද? එතකොට ඕන්න දෙවෙනි රස විඳින පපඩම ගැන දැනගන්න. ඊළඟට සුවඳ එනවා. කටට දාන්න කලින් නහය තියනවනේ. බැරි වෙලාවත් නිකන් පිලුණු ගඳක් එහෙම આવොත් කටට යයිද? නෑ. සුවඳෙන් ඒ වැඩේ නවත්තනවා නේද? ඒකට සුවඳ එනොත් අඳුර ගන්න. ඒ අඳුර ගන්නෙ පපඩම. ඊළඟට දිවේ ගෑවෙනකොට රස දැනෙනවා නේද? ඇත්තටම පපඩමක් කන්නේ මොකටද? රස විඳින්න නේද? දැන් රසය තියෙන්නේ කොහෙද? එහෙනම් ඉතින් පපඩම් කන්න ඕනේ නැහැ. රසය ඉන්නේ හිතේ. රස තියෙන්නේ පපඩමේද හිතේද? දිවේ. කප්පන්ද. දැන් අපි නිකන් ලෝකෙට ආйти දැක්මේදී නම් මොකේද හිතෙන්නේ? ඔය රස තියෙන්නේ පපඩමේ කියලා. තව පපඩම බෙදා ගන්න කියනවා නේ. ඔය රස විදි. ඈ? දැන් පපඩමේ නම් රස තියෙන්නේ. ඈ? ඔක දිවේ ගැටෙන්න ඕනද රස දෙන්නේ? අපට රස දැනিলা තියෙන්නේ දිවේ ගැටෙනකොට විතරයි නේ. ජීවහා ආයත. දිවයි රසයි දිවේ විඥානයි ජීවහා විඥානයි. නේද? ඔකට කියනවා අපි පස්සේ කියලා. දිවේ ඇති වෙන ඒ දිවයි රසයි නිසා ඇති වෙන විඥානයයි නිසා ඇති වෙන පස්සේ. ජීවහා සම්පස්ස. ඒ නිසා නේද රස දැනিলা තියෙන්නේ? පපඩම බඩට ගියාමත් රස දැනෙනවද? ඒ කියන්නේ පපඩමේ රස තියෙනා නම් දැනෙන්නේ නැහැ. ගුරේ පල්ලයට ගියාම නෑ. ඔක්කොම රස ටික ඉතින් අමාරුවෙන් මහන්සිලා හදන්නේ මෙතනින් පාස් වෙනකන් විතර. ඊට පස්සේ රසයි කිව්වත් එකයි ලුණු වැඩි කිව්වත් එකයි මෙතනින් ගියාට පස්සේ මුකුත් නෑ. උගුරෙන් පහලට ගියා. ඈ? ඒ උයන්න කොච්චර මහන්සි වෙනවද? දැන් කිව්වේ උයන්න අපෝ උයන්න පුළුවන්ද ඔය ගමන් ගිහින්? අපි සෑහෙන කරදර වෙනවා කෑම හදන්න නම්. අන්තිමට බලනකොට මේ දිවේ ගෑවෙන මොහොතට විතරයි. ඊට කලින් දැනෙනවද රස? හිතෙන්නම් විඳිනවා නේද? මේ රස ඇති කියලා සුවඳ එනකොටම මේ රස ඇති කියලා හිතනවා. බැරි වෙලාවත් ඕකේ ලුණුවක් කරලා තිබුණා නම් එහෙම හිතන රසද තියෙන්නේ? දිවේ ගෑවෙනකොට ඒක පේන්නේ නැහැ නේ ඇහැට නේද? රස කියන එක ඇහැට පේන්නේ නැහැ. එතකොට අපි ඇහෙන් දැකපු දෙයින් රසක් ගැන හිතලා විතරයි. නේද? කෑවෙත් නැහැ. ඇහැ. දැන් ඇහැ ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවානේ. ඇහැ කියන්නේ නිකන් අර වර්ණ සටහන් හදලා දෙන උපකරණයක් විතරයි. නේද? මේ ලෙන්ස් එකෙන් ප්‍රොජෙක්ට් කරනවා. අර ලෙන්ස් එකකින් ප්‍රොජෙක්ට් කරනවා කියන්නේ අර ෆිල්ම් හෝල් වල එහෙම කරන්නේ ওই වැඩි. තිරේට ප්‍රොජෙක්ට් කරනවා. ඕක තමයි අපි වාඩියලා බලාගෙන. නේද? චිත්‍රපටියක් බලන්න ගියාම ලෙන්ස් එකෙන් දාන තිරේ දාන සටහන් ටික. ওই ටික දිහා බලලා අපි එළිය වෙන කතාවක් හිතා ගන්නවා. නේද? දැන් ඔය වැඩේම අපි කරනවා මේ ඇහෙන් ප්‍රොජෙක්ට් වෙන තිරය සිනමා තිරය දිහා බලාගෙන හිත බලා ඉන්නේ ඔය දිහා. නේද? විඥාණයට පේන්නේ මේ ඇහෙන් හදලා දෙන එක විතරයි නේද? ඇහෙන් සකස් කරලා දෙන ප්‍රසාද රූපය. ඒක වර්ණ සටහන් ගොඩක් විතරයි. නේද? ඒ වර්ණ සටහන තමයි ඇස නිසා උපදින සිත, චක්කු විඥාන සිත දැනගන්න. එතකොට ඒ දිහා බලලා අර කියන එළිය වෙන කතාවක් කියනවා. අපි චිත්‍රපටිය බලනකොට ඕකනේ කරන්නේ. තිරය දිහා බලාගෙන ඉඳන් එළිය වෙන දෙයක් ගැන කියනවා. නේද? ආද ක්‍රිකට් මැච් එක එහෙම මෙහි ඉඳන් තිරේ ඉඳන් බලාගෙන අපි කියන්නේ අන්න අර හි බංග්ලාදේශ වල වෙන කතාවක් කියන. නේද? ටෙලිග්‍රාම බලලත් ඔච්චරයි කරන්නේ. අර තිරේ එහාට මෙහාට යන වර්ණ සටහන් ටික බලා ඉඳලා ඉතින් අඬනවා, වැළපෙනවා, තරහ ගන්නවා. නිවුස් ටික බලලත් ඔච්චරයි කරන්නේ. හරියට අමතර දෙයක් නෙමෙයි. නේද? ඒගොල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. මේ ඉඳන් අපට අවශ්‍ය කතාව හදාගෙන හිතෙන් බැන බැන ඉන්නවා. කෙක් කෙනාට බැන බැන. නේද? අපි හදාගන්න ලෝකේ ගැන දුක් වෙනවා, සතුටු වෙනවා. ඒතර මේ හදාගන්න ලෝකේ ගැන නේද සතුටු වෙන්නේ දුක් වෙන්නේ. ඔන්න බලන්න එහෙන් ප්‍රොජෙක්ට් වෙනවා පිඟානේ තියෙන පපඩම. එතකොට අපේ හිත හදලා දෙනවා එළියේ තියෙන පපඩම, සතර මහා ධාතු පපඩම. නේද? ඒක හදලා දෙන්නේ නිකන් නෙවෙයි. ඒක වර්ණ රූපයක් කියලා විතරද හදලා දෙන්නේ? ඊට වඩා දෙයක් හදලා දෙනවද? ඊට වඩා දේවල් ගොඩක් තියෙනවා නේද? අර තියෙනවා කියලා හිතන පපඩම. රස, මේ රස ඇති ඕක. මේක මේ විදිහට සද්දේ ඇති, පොඩි වෙනවා ඇති. නේද? ඔය අදහස් ටිකත් එක්ක නේද පිංගානේ තියෙන්නේ මේ සුවඳ ඇති. නේද? සංස්කරණ. ඒ ටිකට තමයි මේ හිතේ ඇති වෙන චේතන අදහස් කියන්නේ. දැන් අර ෆිල්ම් එකේ තිරේ බලාගෙන අපේ හිතෙන් කතාව හදනවනේ, හිත ඇතුලේ ඇති වෙන චේතනා නේද ඒක? එතකොට බලන්න දැන් මේ පපඩම හදන්නේ හිත ඇතුලේ සංස්කාර ගොඩක්. ඒ හදලා අපි විශ්වාස කරනවා ඒක තියෙන්නේ එළිය බාහිරේ කියලා. එතකොට හිතේ මේ ඇති වුණ චිත්තචෛතසික ධර්ම ටික නේද? හිතයි සිතිවිලි ටික. ඒ ටිකෙන් විශ්වාස කරනවා එළියේ තියෙන රූපයක්. ඒ රූපය කියනකොට වෙන අදහස් ගොඩක් තියෙනවා. බාහිරේ තියෙන. බාහිරේ තියෙන රූපේ කිව්වහම අපිට දකින්න විතරද පුළුවන්? නෑ. වෙන ඕන ආයතනකින් අත්දකින්න පුළුවන්. තේරුණාද? දැන් ඔන්න හිත ඇතුළට ආවේ ඇහැ නිසා. ඇහෙන්නේ සටහන හදලා දුන්නේ වර්ණ සටහන. නේද? ඒ වර්ණ සටහනයි තව තව දේවලුයි උදව් කරගෙන අපි ඔන්න හිත ඇතුලේ දැන් හදනවා. සිතිවිලි, සංස්කාර, චේතන. ඒවයින් හදලා කියනවා ඕකනම් මේ පපඩමක්. නේද? ඊළඟට ඔන්න විඥාණය කියනවා එතනින් නවත්තන්න. ඕක තියෙන්නේ එළිය, පිංගානේ. එහෙම නැත්තම් අපිට රස විඳින්න බෑ. ඕක මේ මේ තිරේ විතරක් තියලා සටහනක් කිව්වොත් රස විඳින්න පුළුවන්ද? බැ. රස විඳින්න නම් ලෝකෙට අයිති දෙයක් කරන්න ඕන. නේද? ලෝකෙට අයිති සතර මහා ධාතු රූපයක් කරන්න ඕන රස විඳින්න. ඇයි මෙතන තියනවා නම් ඇහි තිරේ විතරනම් ඕක තියෙන්නේ. ඕක පුළුවන් ද දිවෙන් අද්දකින්? බෑ. වර්ණ වර්ණ සංඥාව ඒ චක්කු විඥානෙට විතරයි ඇහැ. නේද? දිවෙන් ඒක රස විඳින්න බෑ. නාසයෙන් පුළුවන් ද රස විඳින්න? බෑ. නේද? බාහිරේ තියනවා කියලා හිතුවොත් විතරයි අනිත් ආයතන වලින් අද්දකින්න පුළුවන් කියලා හිතෙන්. දැන් වතුරේ වතුරට එබෙන බල්ලා තේරුම් ගත්තොත් එහෙම ඕක ඇහි ඇති වෙන මේ ඡායාව හිතෙන් දැනගත්තා විතරයි කියලා. ඌට එතනින් එහාට ක්‍රියා කරන්න පුළුවන්ද? අර බල්ලා එළියේ නෙමෙයි. එතකොට ඇහෙන් ඕක බලන එකට අමතරව කරන්න දෙයක් නැහැ. නේද? එළියේ ඉන්නවා කියලා විශ්වාස කරපු ගමන් සතර මහා ධාතු රූපයක් කරපු ගමන් දැන් කේන්ති ගන්න බුරන්න සේරම කරන්න පුළුවන්. හපා කන්න පණින්න. නේද? දැන් බලන්න අපි ආයතනකින් ගන්න එකයි ඊළඟට හිතෙන් සංස්කරණයක් කරලා එළියට තියනකොට. ඒක මුලාවෙන් කරන දෙයක් නේ. හිත ඇතුලේ හැදුන දේ එළියේ තියනවා කියලා විශ්වාස කරන එක තනිකර මුලාව. නේද? මායාවක් නේ. එතකොට මේ මායාවෙන් අපි මෙච්චර කල් කරන්නේ මොකද්ද? එළියේ තියෙනවා වෙනම පවතින්න පුළුවන් රූපයක්. දැන් අපි දැක්කත් නැතත් පපඩමට ඉන්න පුළුවන් නේ. එහෙම එකක් නේද එළියේ තියෙනවා කියලා හිතන්නේ. අපි දැක්කොත් විතරද පපඩම තියෙනවා වෙන්නේ? නෑ. අපි බැලුවේ නැතත් ඒක තිබිලා තියෙනවා කියන විශ්වාසය නේද එන්නේ? අකනේ අතීතෙත් ඕක තිබිලා තියෙනවා මම දකින්න කලින්. දකින මොහොතෙත් තිබිලා තියෙනවා. අනාගතේ ඕක මට ගන්නත් පුළුවන්. අනාගතෙත් තියෙනවා. මේ තියන්නේ මොකද්ද? හිතෙන් හදලා එළියෙන් තියපු එක නේද? පැවැත්මක් දෙන්න. ආත්මයක්. ඒ කියන්නේ පැවැත්මක් දෙන භවයක්. පවතින භව. දැන් වතුරට එබෙන බල්ලත් ඕක නේද කරන්නේ? ඇහැට පේන සටහනෙන් හිතනවා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. හිතන දේ එළියෙන් ගිහින් තියන එක එහෙමම දැඩිව බාරගන්නවා. රූපය දැඩිව පිළිගන්නවා. රූප උපාදාන කරනවා. දැඩිව පිළිගන්නවා කියන්නේ උපාදාන කරනවා. නේද? උපාදාන කරාට පස්සේ ඕක කලිනුත් තිබිලා දැනුත් තිබිලා ඒ උපාදානයේ හින්දා තමයි බව පවතින බවක් තියෙන්නේ. උපාදාන පත්‍ය බව. බවයක් හින්දා අපි ඉපදීමකුත් දීලා තියෙනවා. ඉපදීම කියන එක පපඩමෙන් තේරුම් ගන්න අමාරුයි. දැන් වතුරේ ඉන්න බල්ලට ඉපදීමක් දීලා තියෙනවා නේද? අර බල්ලා.
ප්‍රාණයක් දීලා.
ඔව්. ඉස්සෙල්ලා සතර මහා ධාතුවෙන් හදලා ඊට පස්සේ පණක් දීලා දෙවියන් වහන්සේ වගේ රූපේම අවලා පණක් දීලා ඉවරයි. ඈ දැන් ඔන්න ඕක අපිත් කරනවා කියන එක අපට එකපාරට පේන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සාරිපුත්ත මේ ජාති ධර්ම කියලා ජාතියක් තියෙනවා. ජාති කියන්නේ මොකද්ද? ඉපදීම කියලානේ අපි හිතන් ඉන්නේ. අනේ දැන් ಜಾති ධර්ම මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඈ අඹුදරු මේ පවුල් වල අය. ඈ යාළුවෝ නෑදෑයෝ ඔක්කොම ඉන්න කට්ටිය. ඈ ඔවා ಜಾති ධර්ම. ඒ විතරක් නෙමෙයි. සත්තු ගව කුකුල් ඔය වගේ සත්වයෝ ටිකක් ಜಾති ධර්ම. මේ ටිකක් නේ අපිට හරි කියලා හිතනවා නේද? ඉපදුනද? එතනින් නවත්තන්නේ බුදුරජාණන් වහන්සේ තව කියනවා මේ භව භෝග රන්රිදි මුතුමැණික් මේවත් ජාති ධර්ම කියලා. දැන් කොහමද රත්තරන් ඉපදුනේ කොහමද? රිදි ඉපදුනේ කොහමද? රත්තරන් දන්නාද? මට රත්තරන් කියනවා මාව මෙච්චර වටිනවා මං අයිති මෙයාටයි. හොරෙක් ආවොත් කියනවාද මං අයිති මෙයාට, එහෙම ඔවත් එක්ක යන්න බෑ. රත්තරන් මාලයක් එහෙම කියනවාද? එහෙම මං මෙච්චර වටිනවා. කවුද ඒවා කියන්නේ? අපි හිතෙන් නේද? හිතෙන් කරන සංස්කාර නේද ඒවා? ඒකට බලන්න ඒවටත් ඉපදීමක් දීලා තියෙන්නේ හිතෙන්මයි. දැන් ওই හින්දා තමයි මේ ලෝකය Taman තුලයි කියන එක හරි වැදගත් වෙන්නේ. ලෝකේ එළියේ තියනවා කියලා හිතාගෙන ඕව තේරුම් ගන්න බෑ. නේද? අහන්න වෙනවා රත්තරන් ඉපදුනේ කොහොමද කියලා. ජාති. හැබැයි Taman අවබෝධ කරගත්තු දවසට ලෝකේ තියෙන්නේ Taman තුලයි. එළියේ නෙවෙයි, එළියෙන් හොයන්න බෑ ලෝකේ. Taman තුලින් ලෝකේ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි කියලා පේනවා දැක්මක් වෙනකොට. දැන් පපඩම තියෙන්නේ කොහෙද? එළියේ. හිතේ. හිත දැනගත්තේ කොයි කොයි වෙලාවෙද? ඇහි චක්කු ස්පර්ශේ විසම්පස්සේ. ඇහෙන් පේනකොට, ඇහි ස්පර්ශයක් වෙනකොට, ඇහි මෙතන තිරේ වැටෙනවා ඒකේ රූපයක්. ඒකෙන් හිත දැනගත්. නේද? ඒ දැනගත්තේ හිතේ හැදුන දෙයක්ද එළිය තිබුණ දෙයක්ද? හිතේ හැදුන දෙයක් නේ ඇත්ත තත්ත්වේ. අපි විශ්වාස කරලා තියෙන්නේ මෙච්චර කල් පිඟානේ තිබුණ පපඩම තමයි දැනගත්තේ නේද? එම් බාහිරෙන් තියපු ගමන් ඕක ඇති ඉතින්. සැප විඳින්නත් ඇති, දුක් විඳින්නත් ඇති, රණ්ඩු වෙන්නත් ඇති නේද? ලෝකේ. ලෝකෙට ආйти වුණහන් ලෝකෙට ආйти ධර්මවලට අහු වෙනවා. ඈ? නින්දා ප්‍රසංසා සැප දුක් යසායස ලාභ අලාභ. ඒව ඇති වෙන්නේ එළියෙන් තිබ්බහම ලෝකෙට ආйти කරනවා. ඕක තමන්ගේ හිත ඇතුලේ හැදුන දෙයක් කියලා දැක්කහම ඒවට අහු වෙන්නේ නැහැ. හ්ම්. හිතා ගන්න පුළුවන්ද එහෙම?
මචං මහත්තයා තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. අපර වෙනත් මොකද හේතු අපි ආයතන තුනකින් හතරකින් අපිට මේක දැනගන්න පුළුවන්.
ඔව්.
චක්කු විඥානින්
විපෝ. දැන් ආයතන 3-4කින් එකම රූපේ දැනගන්න පුළුවන්ද කියන එක ඊළඟට හොයනවා. අන්න
එතන තමයි මේ ස්තුති ගැටලුවක් ආවේ පොඩ්ඩක්.
නෑ, හෙන් දැකලත් දැනගත්තේ පපඩම. ඔව්. සුවඳින් දැනගත්තේ පපඩම, සද්දය ඇහිලත් දැනගත්තේ පපඩම. එකම රූපේ නේද? ඒ පපඩම තමයි අපි බාහිරෙන් අතින් අල්ලන්නේ. එතකොට මේ එළියේ තියනවා කියලා විශ්වාස කරන රූපේ. දැන් එළියේ තියනවා කියලා විශ්වාස කරන්න මුල්ුණේ මොනවද? ඒක ඇත්ත தත්ත්වෙද නැත්නම් අපේ මුලාවක්ද? මුලාවක්.
මුලාවක්. අතුම මහත්තයා මුලාවක්. ඒ මුලාව
බල්ලා වතුරට එබිලා හිතන්නේත් ඔහොමනේ.
ඔව්.
නේද?
මුලාවක් කියලා කියන්නේ එතකොට අපේ චක්කු විඥාණයෙන් කරන්නේ අපි මුලාවක් පමණ. නමුත් දිවවා විඥාණයෙන් කරන්නේ මුලාවක් නෙවෙයි. මොකද හේතු එළියේ තියෙන නිසානේ අපි රස විඳින්නේ.
ඇලිය තියෙන රසද පපඩමේද රස තියෙන්නේ? පපඩමේ තියනවා කියලා තමයි හිතන්නේ. ඇත්තටම පපඩමේද රස තිබිලා තියෙන්නේ. දිවේ ගැටෙන මොහොතේ ස්පර්ශය නිසායි වේදනාව
හටගන්නේ.
පස්ස පච්චය වේදනා. මේ දිවේ ස්පර්ශය නිසාමයි රස දැනෙන්නේ. නේද? නැත්නම් ඇලිය තියෙන කොටත් රස දැනෙන්න ඕන, බඩේ තියෙන කොටත් රස දැනෙන්න ඕන. අයි පපඩම තියෙනවා. ස්පර්ශයේ ප්‍රත්‍යෙම්මයි පස්සපච්චය වේද. ඔව්,
එතන ලෝකේටයි දෙයක්
ඔව් දැන් ලෝකෙට අයිති කියලා හිතන පළවෙනි තැන තමයි ඔන්න දැන් ඇහි ගැටුණාම අපි හිතනවා ඕක එළියේ තියෙන්නේ කියලා. ඒක මුලාවකින් නේ
කරන්නේ.
චක්කු විඥාණයෙන් කියනවා. දැන් ඒ තියෙන දේ ආයේ ඇහෙන් දකින්න පුළුවන් දෙයක් විතරක් කියලාද චක්කු විඥාණයෙන් කියන්නේ? එළියේ තියෙන දේ. නෑ. කන්නත් පුළුවන්. සුවඳ බලන්නත් පුළුවන් අල්ලලා බලන්නත් පුළුවන් ඔය ඔක්කොම අදහස් එක්ක නේද එළියේ තියෙනවා කියලා. ඉස්සෙල්ලාම ගත්තේ චක්කු විඤ්ඤාණය. අපි අර එක ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා බැලුවා. ඊළඟට ඒක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්න ගියාම අපිට ඒකෙන් එළියට ගිහිල්ලා වෙන ආයතනකින් අත් දකින්න පුළුවන්. නේද? එහෙම හිතනවා. විඳින්න පුළුවන් මේ හදපු ආයතනෙන් විතරකුත් නෙමෙයි. බලන්න කොච්චර මේ මුලා කරනවද කියලා. හරිනම් ඉතින් ඇහෙන් දැක්කනං ඇහෙන් විතරනේ ආයෙත් දැකින්න පුළුවන් වෙන්නේ. නේද? ඇහෙන් නම් පෙන්නුවේ ආයෙත් දැකිනවනම් ඇහෙන්ම එපැයි අද්දකින්. ඇයි වර්ණ සටහන පුළුවන් ඇහෙන් විතරනේ අද්දකින්. කණෙන් පුළුවන්ද වර්ණ සටහනක් බලන්න බෑ. දැන් මේ ඇහෙන් දැකලා එළියේ තියනවා කියලා හිතන පපඩම කණිනුත් සද්දේ දැනගන්න පුළුවන්. දැන් අපි එළියෙන් තියනාත් එක්ක මුලාවන් තමයි වෙන ඕන ආයතනකින් ඒක අත්දකින්න හැකියාවක් තියෙනවා. ඒ වඩු වැඩි වෙන්න පුළුවන් දැනින්. ඒ ගැන අදහස් ටික හිතේ තියෙනවා. දිවෙන් අත්දැක්කොත් මෙහෙමයි, ඇල්ලුවොත් මෙහෙමයි. නේද? ඒ අදහස් එක්ක තමයි එළියේ රූපේ මවන්නේ. ඒ මැවීම හින්දා නේද අපිට ඔන්න දැන් තව ඕන ආයතනයක් උපදින්න පුළුවන් ඒක අද්දකේ. තණ්හාව වැඩි ආයතනෙ උපදිනවා. රස විඳින්න නම් වැඩියෙන් ආසටක් ගාලා දිවේ ඔක කනවා. ඒ අපේ හිතේනේ එළියේ තියෙන දැන් මල ගැන අදහස් ටික හිතෙන් කියන්නේ චේතනා ටික. ওই මලේ සුවඳක් තියෙනවා. එතකොට අපිට තණ්හාව වැඩි වෙන්නේ නාසයක් උපදින්න සුවඳ බලන්න. හරි? නෑ ඊළඟට උපදින එක ඒ. දැන් මෙතන දැක්කේ ඇහෙන්නේ. ඇහෙන් දැක්කහම ඒක ඇත්ත ඇති හැටි තේරුම් ගත්තේ නෑ. අවිද්‍යාවයි මුලාවයි යෙදුණා. ඒ හින්දානේ අපි දැකපු දේ එළියේ තියෙනවා කියන්නේ. ඒ ටික පැහැදිලි නේද? ඔව්. එතකොට එළියේ තියෙනවා කියන්නේ ඇහෙන් දකින්න පුළුවන් දෙයක් විතර නෙවෙයි. නාසයෙන් සුවඳත් බලන්න පුළුවන්, දිවෙන් රසත් බලන්න පුළුවන්, කාය ආයතනෙන් ස්පර්ශ කරන්නත් පුළුවන්. ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් ලෝකෙට අයිති රූපයක්. ඔය සකස් කරගන්න. එතකොට ලේසි නෑ අවිද්‍යාවෙන් හදන සංකාර. සංකාර ලෝකේ
චඹුරට ගියා කියන්නේ මම කරන්නත්
අද ඒක ආයතනකින් දැනගත්තට අපි හිතෙන් හදන ඒකට අදාළ තියනවා කියලා හිතන රූපේ බාහිරේ තියනවා කියලා හිතපු ගමන් ඒ ආයතනින් විතරක් නිවේයි අත්දකින්න පුළුවන්. අපි හිතනවා අනිත් ආයතනවලිනුත් ඒක අත්දකින්න පුළුවන්. ඔන්න ඔය හින්දා තමයි අපි ඇහෙන් දැක්ක දේ අල්ලලා බලන්නත් පුළුවන් නේ කියලා. හැබැයි ඇහෙන් දැක්ක දේ කියනකොට මුලා වෙනවා. ඇහෙන් දකින්න බෑ එළියේ තියෙන දේ. නේද? ආයතන පිරිසිඳ දකින්න කියන්නේ ඕකයි. ඇහෙන් දකින්න පුළුවන් මේ ඇහැ තුලේ හදලා දෙන ප්‍රසාද රූපේ වර්ණ සටහන විතරයි. ප්‍රතිබිම්බේ විතරයි. එතකොට ඒ ප්‍රතිබිම්බය පුළුවන් ද අතින් අල්ලන්න බෑ. අන්න එතනින් නැවතුනොත් ආයේ බාහිරයේ ලෝකෙට අයිති රූපයක් ඉතුරු වෙන්නේ නැහැ. දැකීමට අමතරව දෙයක් පණවන්නේ නැහැ. හරි. දැන් වතුරට එබෙන බල්ලා දැකීමට අමතරව දෙයක් පණෙව්වේ නැත්නම් ඌ රැවටෙනවද? ඔකට කියනවා ලෝකෝත්තර දැක්ම කියලා. ලෝකයේ ඉක්මවා යන දැක්ම.
ප්‍රසාද රූපය දැක්කට පස්සේ අනික් කායයන් සූදානම් වෙනවා ඒක
අල්ලගන්න. ඔව් දැන් මුලා කෙරුවට පස්සේ. නෑ ඇහි ප්‍රසාද රූපේ හැදුනට පස්සේ ඊළඟට එතනින් නවත්තන්නේ මුලා කරලා කියන ඔය ඔතන තියෙන එක නෙමෙයි ඔය එළියේ තියෙන එක තමයි තේන්නේ. එහෙම මුලා වුණ ගමන් ලෝකෙට අහු වුණා. ලෝකෙට අහු වුණා කියන්නේ මේ ආයතන ටික වැඩ කරන්න ගන්නවා. මායයට අහු වුණා. මායාවේ ආයතන ඒවා උපද්දන්න දැන් හදනවා හේතු. ඔව් තණ්හාවෙන් ආයේ ආයේ ඉතින් ආයතන උපද්දනවා කියන්නේ සසර ගෙනියනවා. ඔව් ලෝකයට අහු වෙනවා අටලෝ දහමට අහු වෙනවා. ඉතින් සැප විඳිනවා දුක්
විඳිනවා. පපදමත් මේක රූපයක් විතරයි කියලා සත්පුරුෂයා කරන්නේ.
රූප කියන්නේ මේ මේ වර්ණ රූපයක් විතරයි. සතර මහා ධාතු කළොත් අහු වුණා. එළියේ තිබ්බොත් අහු වුණා. ඔව් ලෝකෙට අහු වුණා. දැන් ලෝකේ එළියේ නෙමෙයි Taman තුලයි කියන එක නිතර නිතර නෝනි. හැම තිස්සෙම හැම ආයතනෙටම ඕක පෙන්වන්න බලන්න ඕනේ. කොයි ආයතනේ වැඩ කළත් ප්‍රසාද රූපේ ආයතනේ ඇතුලේ හැදෙන්නේ. හිත ඒකයි දැනගන්න. එළියේ තියෙන දේ දැනගන්න බෑ හිතට. ඔන්න ඕක පෙන්න හිටියොත් අර බාහිර ලෝකේ හදන මුලාව ටික ටික කඩන්න පුළුවන්. දැන් මේ මුලා කරන විදි එක එක විදි තියෙනවා ඒව අඳුර ගන්නවා. දැන් මම පෙන්නුවේ එක ආයතනකින් ගත්තට මුලා කරන්නේ අනිත් ඔක්කොම ආයතන වලින් අත්දකින්න පුළුවන් ලෝකේ තියෙන දේවල් තියෙනවා කියලා හදන්නේ. සංස්කාර ලෝකෙට අහු වෙනවා අපි. බාහිර ලෝකේ කියලා. හිත ඇතුලේ හදපු චේතනාවලින් හදපු ලෝකේ එළියේ තියෙනවා කියලා මුලා වෙනවා. එතකොට අර බල්ලගේ මට්ටමෙන් නේද ආයතන පාවිච්චි කරන්නේ. ලෝකෙට අයිති මට්ට. ඉතින් බල්ලට බෑ ලෝකෝත්තර වෙන්න අපට පුළුවන්. ඕක නුමනින් තේරුම් ගත්තු. ඔව්. චේතනාමනේ කර්ම කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදා. ඉතින් ඒක දිගින් දිගට ඊළඟට යනවා. ඒක එක්ක ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, ඒවා පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන් දිගින් දිගට. දැන්
අපිට ඇහි පවණක් දැකෙන විදිහ කියලා තියෙනවා. දේහ
දුක තියෙනවා. දැන් ඒ වගේ දේවල් වලින් අපි මේක ධර්මතාවය තේරුම් ගන්න ඕනේ. ඇහෙන් විතරක් දකින්න පුළුවන් අනිත් ආයතන වලින් අත් දකින්න බෑ. මිරිඟුව. මිරිඟුව කියන්නේ වතුර වගේ පෙන්නනවා. එතෙන්ට ගියාම වතුර නෑ. නැත්තම් දේ දුන්නක් වගේ ඈත පේනවා. ඒ කිට්ටුවට යනකොට ඒක නෑ. ඈතට යනවා නැත්තම් පේන්නේ නැති වෙනවා. ඒ කියන්නේ එතන පවතින ස්වභාවය නෙවෙයි. පෙන්ණුම් කරන ස්වභාවය විතරයි. ඇහෙන් පෙන්ණුම් කරන ස්වභාවය විතරයි. වර්ණ සටහන එනවා. හැබැයි අපිට නුවණක් තිබුණොත් එතන තියෙන ස්වභාවයක් නෙවෙයි මේ ඇහැ පෙන්නන අපව මුලා කරන ස්වභාවයක්. එතකොට පෙනීම නෙමෙයි මුලාව. පේන දෙයට අදාළව හිතලා ඒක එළියේ තියෙනවා කියලා සිතුවේ. ඔව් ලෝකෙට අයිතිව හිතන එක තමයි මුලාව. අවිද්‍යාවෙන් කරන වැඩේ. ලෝකේ සකස් කරන එක. ලෝකේ එළියේ තියෙනවා කියලා හිතන එක තමයි මුලාව. ඒක හිතෙන් හදපු එකක් නම් මේ හිත ඇතුළේනේ ලෝකේ තියෙන්නේ. එතකොට මේ ආයතන 6 ඇතුළත තමයි ලෝකේ තියෙන්නේ. විඥාන හයෙන් තමයි ලෝකේ හදලා තියෙන්නේ. ඈ විඥානය කරන මායාව තමයි නෑ නෑ ඕක තියෙන්නේ එළියේ බාහිරේ කියන එක. ඒතර අපි විඥාන මායාවට අහු නොවි විඥානය කරන වැඩේ ඇත්ත ඇති හැටි දකින්න ඕන. අපේ පුරුද්දට අපි එළියේ තියනවා කියලා හිතුනට පෙන්වන්න ඕන නුවණින් නෑ. ඕ සසරේන පුරුද්දට ඔහොම රැවටුනාට මෙහෙම දෙයක් නේ උතන වෙන්නේ. මේ ඇහෙන් හදලා දීපු වර්ණ සංඥාව චිත්‍රපටියක් වගේ බැලුවා. ඒක ගැන හිතෙන් හිතපු ටිකනේ ඔය වෙලා තියෙන්නේ. හිතෙන් හදපු ලෝකයක්. ඒක ටිකක් ගැඹුරුයි. අපි මෙච්චර කල් හිතපු හැටි නෙවෙයි හින්දා. අමුතු විදිහක් නේද? ඒක තමයි මේකට කියන්නේ මේක පෙර නොඇසූ විරූ ධර්මතාවය. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒවට ප්‍රඥාවෙන් දකිනකොට සම්මතෑහෙන් මිදෙනවා. සම්මතෑහ කරන මායාව ලෝකෙට අයිති දැක්මෙන් ඒ දැක්ම ඉක්මවා යනවා ප්‍රඥාවෙන් දකිනකොට. දකින්න ඕන මේ ආයතනේ අපිව මුලා කරන බව දකින්න ඕන. ඒ නිකන් දකින්න බෑ. ඉතින් ඕක ටිකක් අවබෝධ කරන්න ඕන. මේ ඇහැ කරන්නේ මේ වගේ වැඩක් නෙවෙයි. ඇහැට පුළුවන් කැමරාව වගේ අර ෆොටෝ එකක් අරන් දෙන එක විතරයි නේද? ඒක තමයි මේ හිත දැනගන්නේ. එතකොට පපඩමක ෆොටෝ එකක් දිහා බලාගෙන පපඩමක් කියලා රැවටෙන. මුලාවයි. හරිද වැඩේ? ඉදියේ තියෙන පපඩමකට ආස කරනවා, රණ්ඩු වෙනවා. මේ ෆොටෝ එකක් දිහා බලාගෙන ඔක හිතුවා කියලා දන්නේ. එතකොට ඒ එක ආයතනයක් තීරුම් ගත්තොත් අනිත් ආයතන ටිකත් ඔය වගේමයි. ඔය සිද්ධියමයි අපි දැන් එහෙන් දැකලා පපඩම තියනවා කිව්වත් කණෙන් අහලා දැන් මේ පූසා දැනගත්තේ බිස්කට් තියනවා කියලා සද්දෙන්. හැබැයි ඌටත් අර අපි දකින බිස්කට් එකමයි හදලා තියෙන්නේ. ඒක සුවඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ආයතන හැමම අත්දකින්න පුළුවන්. ලෝකෙට අයිති කරපු කම. ඒවා ටිකක් හිතන්න ඕන. අත ඉරෙන්නේ නැත්නම් ආයේ ආයේ ඔක
දැන්
චිකිච්ඡාව කියන්නේ ඒවා නොදන්න කම. දැන් බල්ලා සැක කරනවා. අපි මේ ඔතන බල්ලෙක් වතුරේ බල්ලෙක් නැහැ කිව්වා. ඌ අපිව සැක කරනවා. දැන්
අතෝ මහත්තයා දායකයන් පියාදෙනදී අපි නිකන් අර වෙන සෞඛ්‍යපු බදුවයි හරි වගේ මහත්තයා දැනෙයි. අපි ප්‍රශ්නේ අර නොතේරෙන ප්‍රශ්නයක් අහුවා. ඒක ඇත්තම අපිට නොතේරුණාට මේක පොඩි දෙයක් වෙන්න
උනුවා. ඔව්. දැන් ඒක එහෙම ඇහුවා. ඒ කියන්නේ නිකන් අහගෙන හිටියට ඕක ගැන හිතන්න නැතුව මේක වැටහෙන්නේ නැහැ. තමන් මේක ප්‍රායෝගිකව හිතන්න ඕනේ. يعني හිතට පෙන්වන්න ඕන සරින් සරින්. මෙහෙම මෙහෙමයි කියලා. ඔව්. ඒකයි නිකන් ධර්මය අහගෙන ඉඳලාම මේක අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් තමන් නුවණින් ඕක ආයෙයි මෙනෙහි කරන්න ඕන. ආයතනික මුලා වෙනකොට මුලා වෙන හැටි පෙන්වන්න පුළුවන් වෙනවා.
ඒ වගේම ප්‍රශ්න
එක සැරයක් පෙන්වුවොත් ඇති. හැම තිස්සෙම පෙන්වන්න ඕන.
ප්‍රශ්න තමයි මන්ට පපඩම. පපඩම අපි ඉස්සෙල්ලා දැක්ක ඇහෙන්. ඇහෙන් දැකලා ඒක
කොට ඇහැින්දා වින්දනයක් වින්දා.
වින්දනයක් වින්දා.
එළියේ තියනවා කියලා හිතාගෙන.
ඇත්තෙම අර ඇත්තෙම කියලා කියන්නේ මහත්මයා මෙච්චරයි කියලා අපි
ඔක හරියට පපඩමක ෆොටෝ එකක් දැක්කා වගේ නේ.
දැක්කා වගේ.
ඒක බලලා රස විඳලා වැඩක් තියෙනවා.
ඒකෝට ඒතන ඒ චක්කු විඤ්ඤාණයෙන්නේ රස විඳින්නේ.
ඔව්.
ඒතන දිවහ විඤ්ඤාණයෙන් රස විඳින්නේ ඇත්තම බාහිරේ තියෙනවා.
ඒ එතකොට ජීවහ ආයතනය තේරුම් ගන්න ඕන. දැන් චක්කා ආයතනය තේරුම් ගත්තා වගේ දිවට කරන්න පුළුවන් මොකද්ද? එතකොට ඒ જાති තුනක් තියෙනවා. දිවයි රසයි ජීවහ විඤ්ඤාණය. ඔය තුනේ එකතුවට පස්සේ කියනවා. ඔය පස්සේ නිසා වේදනාවක් තියෙනවා. ඒ වින්දනය විතරයි. ඒක පස්සේ නිසා වින්දනයක් මිසක් අපඩ මේ වින්දනයක් නෙමෙයි. අන්න හරි. ඒ නැත්තම් ඔව්. පහලට ගියත් ඇඟ ඇතුලේ මෙන්න තියෙන ඒත් දැනෙන්නේ නැහැ.
ඕක ඉතින් ඇත්තම මම හිතන්නේ මෙතනත් කීතෝනේ නැහැ කියන්නේ කොහොමද මේ පපඩමක් තියෙන ඉන්නේ අපි සාලා ඉඳින්නේ කියන එක.
ඔව්. ඒ අපිව රවට්ටන්න පුළුවන් විදිහ භාවිතා කරනවා. ඕක තමයි මේ ඇඩ්වර්ටයිසින් වල කරන්නේ. රැවටෙන අය තව තව රවට්ටන්න දැන්වීම් දානවා එක එක ඒවා. ඇහැ රවට්ටන්න පාට පාට දානවා, නාසය රවට්ටන්න එක එක සුවඳ දානවා. උලා වෙලා ගන්නවා. ඔව්. එතකොට ඔව් ඉතින් ගුණය කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් ගුණය අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකටද? අනිත් ආයතන ටික පිනවන්නම. මේ ශරීරයේ තියනවා කියලා හිතාගෙන ඕක ලස්සන කරන්නනේ ගුණයම. නේද? ඉතින් ඕක මේ මට්ටමට යනකොට ටිකක් දැන් ලෝකේ තියෙන හැම දෙයක්ම හිතෙන්ම අවුපු එකක් කියන අවබෝධය එන්න ඕන. ඒක එක සැරේට එන්නේ නැහැ. අපේ ශරීරයේ හිතෙන්ම අවුපු එකක් කියලා අපට පේන්නේ නැහැ නේ. ශරීරයේ තියෙන්නේ ඒවා කියලා දැනගෙන තියෙන්නේ කොහොමද? හිත තමයි, හිත දැනගත්තේ කොහොමද? ආයතනයි. හිතට දැනගන්න බෑ ආයතනෙට. ඒතර ආයතන වලින් දැනගත්තා නම් අර මුලාවටමයි අහු වෙලා කනකොට සියඹලා කියලා හිතනවා නේද? සියඹලා ටොපියත් එහෙම නේද?
පෙර පුරුදු තමයි.
අන්න පෙර ඇසුරු කරපු ආශ්‍රව. ආසව ධර්ම. පෙර මුලාවෙන් අරගෙන අරගෙන තණ්හාවෙන් ගොඩ ගහගෙන තියෙනවා. ඒක ඇදලා ගන්නවා ආයි පොඩි දෙයක් තියෙනවා. රස සංඥාවෙන් අරක මතක් කරලා දෙනවා.
පපඩම වෙනුවෙන් අපට ඇතුණ තණ්හාවක් මේ රස බලන්න ආස්වාදයෙන්ින්නේ තණ්හාව. ඒතකොට මේ තණ්හාව පළමුව ඇතුණ නෙවෙයි ඇහි චක්කු විඥාණයෙන් ඇතිගෙන පපඩමක් වෙන්න කියනවා. මේ
පළවෙනි දේ පේන දේ එළියේ තියනවා කියලා විශ්වාස කිරීම තුල ලෝකෙට අහුවීම තමයි පළවෙනි මුලාව.
ඔව්.
ලෝකෙ තමන් තුල නෙමෙයි එළියේ තියෙන. අපඩම එළියේ තියෙනවා කියලා.
චක්කු විඥානේ කියන්නේ බොරුවක් කියන එක අපි සනා කරගන්නත් ඕන. දැන් ඒතකොට පපඩම ඇති වෙන මෝහය අපි නැති කරගන්නත් ඕන.
ඔව් ඔව්.
ඒතකොට පළමුවෙන්ම අපි නැති කරගත්තේ මේකට තියෙන ආශාව මේ කමන මේ පපඩම් කාලා කියන ඕන්නේ කියන එකද? එහෙම නැත්නම් නැසෙන්නම් දැක්කහම
කරන්න ගියාම ඕක දැන්
කරන්න ගියාම ප්‍රායෝගික වෙන දේ
ප්‍රායෝගිකව වෙන්නේ නෑ. ඒක හොඳයි අහපු එක. දැන් අපි ඔහොම තේරුම් ගත්තට මූලික දේ මේ ඇහි රැවටීම. ඒ වුණාට අපිට එතනින් පටන් ගන්න බෑ. අපේ හිත එච්චර දියුණු නෑ. අපට පේන්නේ මුලින්ම පපඩමට තණ්හාවක් ඇති වුණා කියන එක
පේන්නේ.
එතකොට ඒක ඉස්සෙල්ලා පොඩ්ඩක් තුනී කරගන්න ආසාව තුනී කරගන්න. ඒකට තමයි අපි අර ඇලීම් ඒ ඉස්සෙල්ලා ඇලීම් ගැටීම් පොඩ්ඩක් තුනී කරගන්න ඕන. නැත්තම් ඕක ගැන හිතන්න බෑ. තණ්හාවෙන්මනේ
හිතන්නේ.
කෙලෙස් වලින් තමයි ඕක හදලා තියෙන්නේ. කෙලෙස් වලින් තමයි දිගට ගෙනියන්නේ. කෙලෙස් දැන් ඕක එළියට දැම්මම කෙලෙස් වලින්. මෙයට තමයි රාග දෝෂ මෝහ කියන්නේ. ඒවයින්මයි ඕක එළියේ තියෙන දේවල් කරලා හැදුවේ. ඒවා බලවත් ඒ වයින් තමයි ඔක දිගින් දිගට ගෙනියන්නේ.
ඒකට චක්කු විඥාණයට මේ රාග දේශ මොහ බල අවශ්‍ය වුණා නැත්නම්
තව ඉස්සරහට ගෙනියනවා.
ඒ තව ඉස්සර කියන්නේ සංස්කරණය කරා ඒ සියලුම දේ එකතු කරලා.
ඔව්. ආ. ඔකට කියනවා මේ බීජ සූත්‍රය කියලා එකක් තියෙනවා අපිට. සමහර විට ඉස්සරහට පොතක් දෙන්න පුළුවන්. විඥාණං බීජං. කම්මං කෙත්තං. විඥාණය කියන බීජය පැල කරනවා කර්ම කියන කෙතේ. තණ්හා සෙනේහෝ වතුර. තණ්හාවෙන් වතුර දානකොට තමයි අරක පැල වෙලා වැඩිලා එන්නේ. යා. හා. එහෙමද තිබුණේ ඒක මන්ට දැන් මතක නැහැ. ගාක් ඉස්සර කියපු එක. හා. එතකොට පොඩියට ඇති වෙන විඥාණයෙන් ඇති කරන පොඩි දේ කු කරලා ගන්නවා මේ කෙලස්. තණ්හාව එනකොට රාග දෝෂ මෝහ බැඳිලා ඉන්නේ. ඒකෙන් අරක ලොකු කරලා
විඥානය තුළ පෙර ඒවත් බලපානවා
නේ. මුලින්ම ඇති වෙන්නේ පොඩි විඥානය. ඒක අපි ලොකු ලොකු කරලා බලවත් කර. තෝර දාන. එතකොට මේ එකම විඥානේ ලොකු වෙනව නෙමෙයි, ඊළඟට ඊළඟට හැදෙන විඥාන ඊට වඩා බලවත්. අර දෘෂ්ටිගත වෙලාමයි හැදෙන්නේ. එහෙනම් දැන් මුලින්ම වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක එච්චර බලවත් නැහැ. ඒ මට්ටමේදී ඒක කඩන්න පුළුවන්. අයි බල්ලා එක්ක තරහ ගියාට පස්සේ දැන් ඉස්සෙල්ලා තරහ නිවලා ඉන්නවා. අර අවබෝධය ගන්න කලින් තරහ නිවාගෙන ඉන්නවා. ඌ තරහ අරන් ඉද්දී ඕකේ ඇත්ත දකින්න බෑ. කෙලස් බලවත් කියන්නේ ඒකයි. ලෝකෙට අහු වෙන්නේ කෙලස් වලින්. ඒ කෙලස් බලවත් වුණාම ඇත්ත ඇති හැටි දකින්න අමාරුයි.
දැන් ඒකට ඇත්ත මහත්ත දැන් මහත්ත ඇත්ත කිසි දෙන්න මිස්ටර් කාලයක් අපි දැනගත්ත මේ පින්නේ පපරමක් නැන්නේ මේ රූපයක්. පැහැදිලිද සාව. ඊට පස්සේ දැන් මේක මේ චක්කු විඥාණයෙන් මේක මේ විඥාණය අපිට පෙන්නේ රූපයක් කියන එක කියන්නේ
රූපයක් කියනකොට තේරුම් ගන්න නාම නාමික රූපය.
නාමික රූපයක් කියන
එළියේ තියෙන රූපයක් නෙමෙයි.
නෙමෙයි. නාමික රූපයක්
කියන හිතට හිතට චිත්තචෛතසික වලින් පෙන්වන රූපය.
රූපයක් කියන්නේ.
ඒකට තමන් තුල
රූපේ රූපයක් නෙමෙයි කියලා අපි දැන් පොබල මන්ට ඕක රූපයක් නෙමෙයි කියලා අහක බලගත්තට ඒක බෑන්නේ නැත්තම්.
එහෙම බෑ.
ඒ රසේ නිඳලා දිනන
මේ ආ බෑ ඒක ඒක.
එතකොට අපි මේ කෙලෙස් අර නැති කරන්නේ පපඩම කෙලෙස් කියන කෙලෙස් අපි නැති කරගන්න ඉන්න ඕනේ කොලක් නේ.
ඒකයි. ඒකට තමයි ඔය සමත පැත්ත තියෙන්නේ. සමත භාවනා. මෛත්‍රියෙන් පිළිකුලෙන් අපි ඇලීම් ගැටීම් අඩු කරන්නේ ටිකක්. ඒ උපක්‍රමය. දැන් ගොඩාක් තරහ යන එක්කෙනාට ඉස්සෙල්ලා මෛත්‍රිය කරන්න කියනවා. ඒත් තරහ යන හේතු හොයලා නෙමෙයි. තරහ පොඩ්ඩක් යටපත් කරගන්න ඉස්සෙල්ලා. ඈ. නැත්නම් තණ්හාව ඇලීම පොඩ්ඩක් යටපත් කරගන්න. ඕනවට වඩා ඇලීම වැඩි වුණාම මේවා හිතන්න බෑ. කෙලස් බලව. ඒ හින්දා අර සමාධියකින් අපි කරන්නේ නීවරණ යටපත් කිරීම. සමාධිය වැඩෙන්න වැඩෙන්න ඔය ශක්තිය එනවා හිතට. කෙලස් යටපත් වෙනවා. පංච නීවරණ යටපත් වෙනවා. ඔය නීවරණ යටපත් වෙනකොට තමයි ධර්මයේ ඇත්ත දකින්න පුළුවන්.
අපි මගේ බාහිර මේ
සලායන දැන් අවිද්‍යාවට හේතුවම නීවරණ කොටින්ම කිව්වොත් නීවරණ යටපත් වෙනකොට අවිද්‍යාව දුරු කරන්න ලේසි.
නීවරණ
වහන්නේ නීවරණ. ඒ නීවරණ අපි උපක්‍රමයකින් යටපත් කරනවා. ඒක තමයි මේ එහෙමනම් ඉතින් සමාධියේ ඉඳලා නිවන් දකින්න පුළුවන්.
නීවරණ ටික එතකොට නැති කරන්න
ඕනේ. නැති කරන්න නුවණ සම්මා දිට්ඨිය එන්න ඕන. දැන් දහමක් අහලා අහන්න දැනගන්න ඥානතෝ පස්සතෝ. එහෙම දන්න කෙනාට තමයි ඇත්ත ඇති හැටි පේන විදිහට නුවණ මෙහෙවන්න පුළුවන්. යෝනිසෝ මනසිකාර්යය දන්න පුළුවන්. මේක හටගන්නේ මෙහෙමයි කියලා උපදින හැටි පෙන්වන්න පුළුවන්. නෝයේ සම්මාදිට්ඨිය නැති අයට යෝනිසෝ මනසිකාර්ය කරන්න බෑ. ඔගොල්ලෝ කරනවා කියලා කරනවා ගිහිල්ලා. මේක උපදින හැටි ගැන අවබෝධයක් නැතුව කරන්න බෑ.
ගොනති මහත්තයෝ ඔයත් තේරුම් කරලා දෙන්නේ නේද මේ තුනි පපඩමක් අල්ලගෙන ඉඳි ප්‍රශ්න අහන්න බෑනේ ඉතින් මේක ඇත්ත කතාව
නේ. නෑ නෑ ඒ සුළු දේවල් වලින් තමයි අපි ඔක ප්‍රශ්න කරන්න ඕන අවබෝධ කරගන්න. අන්ත දෙක. බාහිරයට දාපු ගමන් දෙවෙනි අන්තේ ලෝකේ පස්ස සමුදේ. මංකේ ඕන ආයතනයක් උපද්දන්න හැකියාව. සමුදේ හදලා දුක්ඛ සමුදය තමයි ඔය එළියේ තියෙනවා කියනකොට. තණ්හා කරන්නේ ඕකට. දුකට හේතුව තණ්හාව. තණ්හාවෙන් ආයේ ආයේ ඒක සකස් කරනවා. තණ්හාවේ ගතිය ඒක. අර මුලින් රවට්ටපු එක තව තව වැඩි දියුණු කර කර දෙනවා. මුලින්ම ආවපු දේ ඇත්ත කරලා ඒක දිගට තමන් ගෙනියනවා. ඕකාර වචන වලින් කියන එකට වඩා ටිකක් ගැඹුරුයි යෝනිසෝ මනසිකාරය කියන එක. දහම ගැන දැක්මක් ඥානතෝ පස්සතෝ කියන එක තියෙන කෙනාටයි යෝනිසෝ මනසිකාරය
කරන්නේ.
අපි ඉතින් කෙලස් ටික තව වඩලා දෙනවා. එයාගේ මූලික මට්ටමේ ඇතිවෙන ටික තව වර්ධනය කරනවා.
තව ඒ කුඩාවදීදීම එක ස්වාමීන් වහන්සේකට උපදෙස් කියලා දීපුවම කටවරණ කියලා එහෙම කිව්වා. ඒක හැරිවලන පැත්තකට. ඒ මොකද සංසාරයේ පිළිබඳ කල්පිත ලෝකයක් තුල ඇති වුණා.
ඔව් ඒක කුඩා ලොකුද කියන එක නෙමෙයි එතන බලපාන්නේ. ඔව් හිතේ නීවරණ තියනවද නැද්ද? නීවරණ යටපත් වෙන කර්මස්ථානයක් ඒකෙ දුන්නේ. ඔව් නීවරණ යටපත් වෙනකොට ධර්මයේ පේන්න ගන්නවා ප්‍රඥාව තියෙන කෙනාට. අර මූලික උපක්‍රමයේ නීවරණ යටපත් විදිකැලල පිහ දාන්න කිව්වහම ඒක ගැන අවබෝධය ඒක ගැන අවධානය විතරනේ තියෙන්නේ වෙන නීවරණ ඉන්නේ ඒකට අර හොඳට පිරිසිදුර දිකැලලෙන් පටන් ගත්තේ ඕක කිලුටු වෙනකොට ඔන්න ටික ටික අර ඇලීම පැත්ත යටපත් වෙනවනේ නීවරණ ඒකම ප්‍රඥාව තේින්න ගන්න ඉතින් ඒක එක එක මනසට වැටෙන්නේ නැහැ අපේ මනසට ඒ විදිහටම වැටහෙයිද දන්නේ නැහැ. ඒවා කරලා බලන එක තමයි
තියෙන්නේ.
අපිට දකින්න ඕන මේ වගේ දෙයක් කියලා දැක්මක් ඇති කර ගැනීම තමයි වැදගත්
වෙන්නේ.
ඒක වෙන්න පුළුවන් දෙයක් ධර්මයට. ඒ පොඩි දෙයක් ඇති ඔය ධර්මය අවබෝධ කරගන්න. පපඩමක් ඇති නිවන් දකින්න. සෝවන් වෙන්න ඇති පපඩ. ඇයි ආයතන හයම උතනනේ තියෙන්නේ. පංච උපාදානස්කන්ධය උතන තියෙන්නේ. දුකක් තියනවා, දුකට හේතුවක් තියනවා, නිරෝධෙත් තියනවා, මාර්ගෙත් තියනවා. හැබැයි ඒක නුවණින් දකින්න කෙනාට. ඒකයි මේ ලෝකේ ඕනම අරමුණක් විදර්ශනා අරමුණක් කරගන්න පුළුවන්. හැම එකම ලෝකේ කියන්නේ දුක. දුක තියෙනවා නම් දුකට හේතුව තියෙනවා. ඔබ නුවණින් දකින්න පුළුවන් නම් Nirodhe පේනවා මාර්ගය කියලා. ඒක විදර්ශනා ආරමුණු තමයි මේ හැම තැනම තියෙන්නේ. එහෙන් දැක්කත් විදර්ශනාව කණෙන් ඇහුවත් විදර්ශනේට ආරමුණු තියෙනවා. ඒක කරන්න කොහෙවත් යන්න ඕනේ නැහැ. නුවණ හදාගන්නයි ඕනේ. ඒ දහම දැකලා නුවණ හදාගන්න. ඒක දැන් එකපාරට නොතේරුණත් ආයේ ආයේ ඉතින් ඕවම තමයි අපි ටිකෙන් ටික සාකච්ඡා කරන්නේ ඕවමයි. දොතන තමයි මේ දහම අවබෝධ කරන තැන. නේද? නවේ දැක්ම આવුත් සක්කාය දිට්ඨියක් ඉතුරු වෙයිද? නෑ ලෝකෙට අහු වෙන්නේ නැත්නම් සක්කාය දිට්ඨියක් කොහේ හිටින්නද? ලෝකෙට අහු
වෙන්න
හේතුව සක්කාය දිට්ඨිය. තමන්ටම පේනවා මේවා හටගන්නේ මෙහෙමයි මේවා යදුන් නැත්නම් එහෙම නෑ. ඕක තේරුම් ගැනීමමයි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය ඇතිවීමමයි අනිත් මාර්ගාංග ඉදීම මාර්ගයේ ඉදීමමයි සෝවන් වීම කියන්නේ ලෝකෝත්තර මොකද යා නිවන කරා යන මාර්ගයට වැටෙන බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඇති වුණ කෙනා තමයි සෝවන් වීම කෙනා ඒ නුවණ ඇති කර ගන්න බලන්න. ඕක තමයි අපි ධර්මය අහන්න ඕන නුවණින් විමසන්න ඕන. ඒක ඕක කෙනෙක් ගැන විශ්වාසයෙන් කරන එකක් නෙවෙයි ඕක.
තමන්ම
දකින්න ඕන. දැන් මාව විශ්වාස කරලා ආයෙක එහෙම වෙන්නේ නැති කිව්වට බෑ. තමන්ටම මේක පෙන්වන්න. ධර්මය දකින්න ඕන තමන්. සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන තමයි. මං කියන එක එහෙමයි කිව්වට ඒක මගේ සම්මා දිට්ඨියක් නිසා ඕගොල්ලන්ගේ වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි කියලා තමන්ටම ඕක පෙන්වන්න පුළුවන් නම් තමන්ගේ දැක්මක් වෙනවා. නේද? ඒක අන්නේ ඒක ඇති කර ගන්න ඉතින් උත්සාහ කරන්න ඕක තමයි. දහමකින් ප්‍රතිඵල ලබනවා කියන්නේ බුදු දහම. සම්මාදිට්ඨිය ඇති වුණත් ඉතින් ඉතුරු වේවා නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. සසරේ යෑමෙන් මිදෙන. ඒ කියන්නේ මිදෙන මාර්ගයට වැටෙන. සෝත පටිසෝත ගාමී වෙනවා. අනුසෝත ගාමී කියන්නේ ලෝකයා යන විදිහ. ඒකට විරුද්ධව යන්න පටන් ගන්නවා. ලෝකෙට අයිති දැක්ව නෙමෙයි. එතන මොකද්ද වැරද්දක් තියෙනවා කියන එක පෙන්නේ. ඔව් බාහිරේ තියෙන ඒවා ඉතින් අතීත වර්තමාන අනාගත කොම කියලා ඉපදීමකුත් දීලා අවය ජාති උපාදානයේ මත දැන් තණ්හාව උපාදානයේ භවය ජාති ඒ ටික දැන් පේනව නේද ඔය පටිච්ච සමුප්පාදේ තමයි පේන්නේ ඉස්සර හිතන් හිටියේ ඒවා නෙවෙයි මේ මේ මොහොතේ මේ මොහොතේ අවිද්‍යාව යෙදෙන්නෙත් මේ මොහොතේ ජාතිය තියෙන්නෙත් මේ මොහොතේ ඈ සේරම හටගන්නේ මේ මොහොතේ එහෙනම් ඉතින් රහත් වෙන්න පුළුවන් වෙන්නෙත් මේ මොහොතේ ආයි මරුණයින් පස්සේ නෙවෙයි ඊළඟ මොහොතේ රැවටෙන්නේ නැත්නම් ඊළඟ මොහොතේ උපදින්නේ. අච්චා. ලෝකේ උපදින්නේ. දැන් ලෝකේ උපදින්නේ රැවටීම හින්දානේ. ඒ අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වුණොත් ඊළඟ මොහොතේ ලෝකේ උපදින්නේ නැහැ. අන්න ඉපදීම දුරු කළා නැවත ඉපදීමක් නැහැ. ඕකාරේ එකනයි සිතෙන් කරන මුලාවෙන් හදන ලෝකේ ආයේ උපදින්නේ නැහැ. එළියේ තියෙන ලෝකේ උපදින්නේ. හිත ඇතුලේ ලෝකේ උපදින්නේ. ඒක එළිය කියලා විශ්වාස කරන්නේ නැහැ. පැවටේ.
විඥානි හදවු ලෝකයක් තියෙන
කීයක් හිත. අර දැන් වතුරට එබෙන බල්ලා ආයේ බුරන්නේ නැහැ ඒතකොට. ඇයි ලෝකෙට අහුවෙන්නේ? තර පේනා නේද ලෝකෝත්තරයි කියලා. ලෝකේ ඉක්මවා යන්න. මාරයට අහුවෙන්නේ නැහැ ඒකට. මාරයට අහුවෙන්නේ ලෝකෙ පිළිගත්තු.
මාර පරාජය කියන තුරේ ඒක ඉතින්
මාරය දැක්කා නම් මාරය පරාජය වෙනවා කියනවා. මාරය අඳුරගන්න. එක එක විදිහට හිතන්න පුළුවන් දැන් මෙතෙන්දි පේනවා මාරයා දැක්කා නම් මාරයා පලා යනවා ඒක පැහැදිලි ඔක දැක්කේ නැත්නම් මාරයා පිරවට්ට ඒක වචන කොටට වඩා ධර්මයේ අත් දකින්න බලන්න එතකොට ඔවා තේරුම් එනවා ඒ කාලේ ඒවම නැහැ දැනුත්
තියෙන්නේ.
ආයතන හැ ඒ විදිහම තමයි වැඩ කරන්නේ. අර කණ්ණාඩි එහෙම හදලා තියෙනවා පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. ඔව්. එහෙම මිසක් මේ හිතේ වෙන මුලාව ඕකමයි.
වැඩි මොනවාද? දෙන්නේ
නැහැ. වැඩි අඩුවක් කියලා නැහැ. දැන් ලෝකෙට අහුණා නා අහුණා.
අහුණා.
ලෝකේ යන කෙනා ලෝකේ යනවා. ලෝකෙන් මිදෙන කෙනා මිදෙනවා. බුදු දහමක් ඇහුවොත් ලෝකෙන් මිදෙන්න පුළුවන්. දහම අහලා දහම අවබෝධ කරගන්න. එයාට එදාද අදද අනාගතේද කියලා ගැටලුවක්
නැහැ.
ආයතන හයට අහු නොවි ඉන්න පුළුවන් නම් ඒකමයි නිදි. ඔක ධර්මයේ පැහැදිලිව තියෙනවා නේද? හොඳයි අපි එතනින් අවසන් කරමු දැන් මං හිතන්නේ. පරක්කු වෙලා ඇති. මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් අද සෑහෙන අවබෝධයක් ගන්න අවශ්‍ය දේවල් ටිකක් සාකච්ඡා වුණා. ඔක නුවණින් මෙනෙහි කළොත් ඒකම ඇති සම්මාදිට්ඨිය ඇති කරගන්න. දහම ලෝකෝත්තර මාර්ගයට වැටේ. එහෙම වුණත් මේ සසරේ යන ගමනෙන් ගැලවෙන මාර්ගයට වැටුණා වෙනවා. එහෙම වුණත් ආයේ අපාගත වෙන්නේ නැහැ. ඉතින් මේ කාලය තුල අපි කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් ගොඩාක් රැස් කරගත්තා. ඒවා මහා නිසංසයි. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම උදව් වෙනවා. විපාක තියෙනවා. ඉතින් පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. මේ පින් පින් කැමැති දෙවි දේවතාන් වහන්සේලා අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙත්වා. දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයන් නරකක් වෙන්න තියෙනා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලැබලා මේ සසර දුකෙන් මිදීම සඳහාම මේ පින් හේතු ආසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ පින් රැස් කරපු එකේ අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඉනිඥා පුණ්‍ය කම්මේන මේ පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අර අවිද්‍යාවෙන් හදන සංඛාර ලෝකෙම සංඛාර ගොඩක්. ඒතර මේ සබ්බේ සංඛාර මොකද ඒව කරන්නේ? අපිව දුකටපත් කරනවා. අනිත්‍යයි. ඕක ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. යදා පඤ්ඤායි පස්සති. එතකොට මේ දුක කලකිරিলা අතාරින. චරකල් ලෝකෙට අහුවෙලා විඳපු දුක අතාරින. ඒ වගේම මේ හිතට ආරමුණු වෙන ධර්මතා සබ්බේ ධම්මා අනත්තාති. ආත්ම ස්වභාවයක් නැහැ. ඕක ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. සබ්බේ ධම්මා අනත්තාති. එතකොට මේ මුලාවෙන් විඳපු දුක් අතාරිනවා. අතනින් බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය, නිවනට මාර්ගය, සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු.